සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වීති පිළිබඳව කතා බහ කිරීම එහෙමනම් දැන් අපි ආරම්භ කරනවා. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩිතියාවල. මනෝජ් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
පසුගිය සතියේ පැරණගුණ උණුසුම්ම කාරණා අතරින් විශේෂ අවධානයට ලක් වුණා බලහත්කාරයෙන් අතුරුදන් කරවුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙනෙන ලද පනත. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් ගියා අපි දුටුව. මේ පනත පිළිබඳව විශාල වශයෙන් සමාජීය කතාබහක් නිර්මාණය වෙලා තිබුණා. මේ පනත හරහා පසුගිය යුද්ධ කාලයේදී යම් යම් කර්තව්‍යන් වලට මැදිහත් වුණු, මේ වෙනකොට මානව හිමිකම් චෝදනාවන්ට ලක් වෙලා තියෙන පුද්ගලයින් හට යම් කිසි අනතුරුදායක තත්වයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවායි කියන කාරණේ තමයි අතරිනුත් අපිට ප්‍රමුඛ වහන්නට ලැබුණේ. අපි මේ කාරණාව පිළිබඳව මුලින්ම සැකහැර දැනගනිමු. මොකක්ද මේ පනතට මූලික වෙලා තියෙන කරුණ? ඇයි සමාජය මේ පනත සම්බන්ධයෙන් විශාල අවධානයක් සහ බියක් දැක්වේ? ඒ වගේම මේක පාර්ලිමේන්තුවට ගෙනීම කල් දැමුවේ ඇයි? මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරමු මුලින්ම මනෝජ්.
ඔව් දිලෘක්ෂි, හරියටම අපි සඳහන් කරනවා නම් බලහත්කාරී අතුරුදම් කිරීම වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. ඒ පනත ගෙනෙන්න සූදානම් වෙනවා කියනවා සමගම අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ හිටපු ක්‍රියාකාරී විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා, ආරක්ෂක කම්වරයා ඇතුළු කණ්ඩායම, ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධ අදහසක් දැක්වුවා. ඒ වගේම මෑත කාලේ මේ පනත ගෙනෙන්න සූදානම් වෙනවා කියනවත් එක්කම අපි දැක්කා හිටපු යුද හමුදාපති දා රත්නායක මහත්මයා, ඒත් එක්කම හිටපු පොලිස් බුද්ධ්‍යංශ ප්‍රධානී චන්ද්‍ර වාක්ෂිෂ්ඨ මහත්මයා, මේ අයත් මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා මේ පනත ගෙනීමෙන් සිදුවන හානිය පිළිබඳව සාකච්ඡා කරා. ඇත්තෙන්ම අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බලන්නේ 2009 පස්සේද? ඒ කාලේ විතරයිද මේ දේවල් සිද්ධ වුණේ? ඊට එහාට ඒ පිළිබඳව අවධානයක් නැද්ද? ඇයි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අතපෙවීම්, ජාත්‍යන්තර මැදිහත්වීම් සිද්ධ කරන්නේ? විදේශීය අවශ්‍යතා මත ක්‍රියා නොකළ නිසා යුද්ධයේ කාලයේදී ඒ සම්බන්ධයෙන් පිළිගන්නද? රටින් එළියේ ඉඳලා ක්‍රියාත්මක වෙලා හරි රට අභ්‍යන්තරයට ඇඟිලි ගහලා පිටරටට විදේශයට අවශ්‍ය පුද්ගලයන්ට ඔවුන් සතුටු කරන්නද සූදානම් වෙන්නේ? එමන් නැත්නම් බටහිර රටවල ජීවත් වන ලංකාවෙන් ඉවත්ව ගිය විශේෂයෙන්ම ඩයස්පෝරාවේ සල්ලිවලට යටත් වෙලා එන්ජිඓ අවශ්‍යතාවලට ක්‍රියාත්මක වෙන්නද මේ හරහා කටයුතු සිද්ධ කරන්නේ කියන ගැටලුව ශ්‍රී ලංකාවේ බොහෝ පාර්ශ්වවලට තිබුණා. ඉතින් ඒ පිළිබඳව තමයි මේ අදහස් මතුවෙමින් තිබුණේ. ඒ අතර තමයි ත්‍රිනිකායික මහනා හිමිවරුන් රැස් වෙච්ච අවස්ථාවක සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් යම් තීරණයක් අරගත්තේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා. කොහොම වුණත් පහුගිය සතියේ මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න තිබුණා පස්වෙනිදා. නමුත් ඒ පනත නොගෙනෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒකට හේතු විදිහට ආණ්ඩුව සඳහන් කළේ තාක්ෂණික දෝෂ කීපයක් තිබෙනවා කියන කාරණේ. මේ තාක්ෂණික දෝෂ නිවැරදි කරගෙන ඉදිරියේදී මේ පනත අරගෙන එනවා කියන කාරණේ සඳහන් කළේ. ඉතින් මේ පනත් කෙටුම් පත හරහා සමාජයේ සෑම පුරවසයකටම හිමි මානව අයිතිවාසිකමක් මේ පනත කියන එක ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරලා ඊයේ දවසේ සඳහන් කළා. ඒ නිවේදනය නිකුත් කළේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා. ඔහු කිව්වේ මෙරට පුද්ගලයන් බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට වගේම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත් වීමේ නිදහස මේ පනත හරහා ස්ථාපිත කරන්නයි සූදානම් වෙන්නේ කියන කාරණය සඳහන් කරලා තිබුණා දිලෘක්ෂි මේ පනත සම්බන්ධයෙන් ඊයේ දවසේ නිකුත් කරපු නිවේදනයත් එක්ක.
ඒ වගේම මේ මනෝජ් තවත් විශාල කතාබහක් ඇති වෙනවා. මේක මේ අතීතයට බලපාන ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලදහොත් යම්කිසි ආකාරයක අගතිගාමි අවස්ථාවක් නිර්මාණය වෙන්නට පුළුවන්. යුද්ධයට මැදිහත් වූ නිලධාරීන්ට සහ ඒ සඳහා මැදිහත් වුණු දේශපාලනික බලධාරීන්ට. දැන් එතකොට මේක මේ සම්බන්ධව මේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට මංගල සමරවීර මහතා යම්කිසි ප්‍රකාශයක් කළා තියෙනවද?
ඊයේ දවසේ නිකුත් කරපු ප්‍රකාශයේ ඒ පණිවිඩයේ පැහැදිලිවම සඳහන් වෙනවා මේක අතීතයට බලපාන කාරණයක් නෙමෙයි, අනාගතය සම්බන්ධයෙන් බලපැවැත්වෙන තත්වයක් කියලා. ඒත් එක්ක මෙතනදීව සඳහන් කරලා තියෙනවා 2015 අවුරුද්දේ දෙසැම්බර් 10 වෙනිදා ශ්‍රී ලංකාව අත්සන් කරපු මේ සම්මුතියට නෛතික බලංගු භාවය ලබා දෙන්න මේ පනත් කෙටුම්පත අවශ්‍යයි, ඒක ඉදිරියේදී විවාදයට ගන්නවා කියලා සඳහන් කළා. එතකොට දැන් අපිට පැහැදිලි ඒ කාරණය අතීතයට බලපාන එකක් නෙමෙයි, අනාගතයට බලපාන කාරණයක් කියලා මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. නමුත් දැන් ඔය පෞගේ දිනවල මහානායක ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා හිටපු යුද හමුදාපතිවරයා, හිටපු පොලිස් බුද්ධ්‍යංශ ප්‍රධානියා කරපු ප්‍රකාශෙත් එක්ක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් සිද්ධ කරා, යුද්ධය කාලේ සිදු වුණු දේවල් සම්බන්ධයෙන් නෙවෙයි, යුද්ධයට මුවා වෙලා වෙනත් ආකාරයෙන් යම් කිසි කෙනෙක් පැහැර ගැනීමකට ලක් කරා නම් එවැනි කාරණා සම්බන්ධයෙන් එවැනි අයට යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීමයි මේ හරහා සිද්ධ වෙන්නේ කියලා. එතකොට එතන කරුණු දෙකක්, යුද්ධය සම්බන්ධව නෙවෙයි ඊට මුවා වෙලා වැඩ කරපු අය සම්බන්ධව කටයුතු කරන්න කියලා කිව්වනම් යම් අතීත ස්වභාවයක් තිබෙනවා. නමුත් ඊයේ ප්‍රකාශයේදී සිදු වෙලා තිබෙන්නේ මේක අතීතයට බලපාන්නේ නැහැ කියලා. ඉතින් අද දවසේ අපට හැකියාව තිබෙනවා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සැකහැර දැනගන්න.
ඔව්, මේ වෙනකොට ඔබ සඳහන් කරපු ආකාරයට බලහත්කාරයෙන් අතුරුදන් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන ඒ පනත පාර්ලිමේන්තුවට ගෙනීම කල් දමනු ලැබ තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මේ වෙනකොට මේ වැඩිදුර විමර්ශනයට යම් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට බාර දීලායි තියෙන්නේ. ඒ අතරින් කෙනෙක් තමයි අමාත්‍ය මහින්ද සමරසිංහ. අමාත්‍යවරයා කරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පනත පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් අදහස් රැගෙන ආවා.
අතිගරු ජනාධිපතිතුමා වෙන කිසිම කෙනෙක් කතා කරන්න ඉස්සෙල්ලා එතුමාගේ මතේ ඉදිරිපත් කළා, කිව්වා මේක තවදුරට අධ්‍යයනය කරලා මිසක් ගේන එක හොඳ නැහැ කියලා. ඊට පස්සේ තමයි ওই ස්වාමින් වහන්සේලා සමාජයේ කොටස් අදහස් ප්‍රකාශ කරන්න ගියේ. දකුණු ආසියාවේ ඉන්දියාවයි මාලදිවයිනයි ශ්‍රී ලංකාව තමයි සම්මුතියට අස්සම් කරලා තියෙන්නේ. හැබැයි ශ්‍රී ලංකාව විතරයි රැටිෆයි කරන්න 2016 මැයි මාසයේ කටයුතු කරලා තියෙන්නේ. මේවැනි සම්මුතින් බාරගන්න ඉස්සෙල්ලා රටේ සංවාදයක් ඇති කරලා පාර්ලිමේන්තුවක් දැනුවත් කරලා ඉන් පසුව තමයි ඇත්ත වශයෙන්ම සම්මුතියක් අස්සම් කිරීම කළ යුත්තේ. පඩිමුඩියේ සම්මුතියෙන් බාරගන්නවා, ජාත්‍යන්තරයේ තියෙන බලපෑම් වලට සමහරක් වෙලාවට යට වෙලා මේ සම්මුතියෙන් බාරගන්නවා, ඊට පස්සේ හිර වෙනවා. ශ්‍රී ලංකාව මේ සම්මුතිය අස්සම් කරේ දෙසැම්බර් 10 වෙනිදා 2015. ඒ අස්සන තහවුරු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ මැයි 25 වෙනිදා 2016.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමයි මේ ළඟ කතා බහ. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් රටවැසියන්ට අවශ්‍යද? ඡන්ද පොරොන්දුවක් විදිහට මේක දීලා තියෙනවද? සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් විනා අලුත් ව්‍යවස්ථාවක් ගෙනීමට රජයට හැකියාවක් තියෙනවද කියන කාරණා කිහිපය පිළිබඳව සමාජයේ විවිධ අයුරින් මත ඝට්ටනය වෙමින් පවතින කාලවකවානුවක් මේක. අපි විවිධ පාර්ශ්වවලින් මේ සම්බන්ධව නැගෙන අදහස් සහ යෝජනා මෙහිදී සැලකිල්ලට ගනිමු. මනෝජ්, මුලින්ම මම ඇත්තටම දැනගන්න කැමතියි මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් මේ වෙනකොට සිටින්නේ කුමන මතයකද කියලා දැනගන්න.
මහා සංඝරත්නය ඒකට විරුද්ධයි. නාව්‍යවස්ථාවට අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලා නාව්‍යවස්ථාවට ඒකගතාවය පළ කරන්නේ නැහැ. උන්වහන්සේලා සඳහන් කරන්නේ මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අනවශ්‍යයි, ඒ විතරක් නෙමෙයි ව්‍යවස්ථා සංශෝධනයක්වත් අනවශ්‍යයි කියන තැන තමයි උන්වහන්සේලා ඉන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළා, ප්‍රකාශයක් නිකුත් කළා. පහුගිය දිනවල ජනාධිපතිතුමා නුවර ජනාධිපති මන්දිරයට ගිහිල්ලා සෛනිකායක මහානායක ස්වාමින් වහන්සේලා හමු වුණා. ඊට ජනාධිපතිතුමා ප්‍රතිචාර දැක්වුවා. ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා දැනට ව්‍යවස්ථාව ගැන යෝජනා ඉදිරිපත් කරා කමිටු හරහා, ඒ පිළිබඳව අදහස් අරන් තිනවා, අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. කෙටුම්පතක් හරි සකස් කරොත් ඒ කෙටුම්පත සකස් වෙච්ච වහාම මහා සංඝරත්නයට දන්වනවා, අදහස් ලබා ගන්නවා කියන ප්‍රකාශය සිද්ධ කළා. ඒ අනුව මහා සංඝරත්නයේ පැත්තෙන් ගත්තොත් උන්වහන්සේලා සඳහන් කරන්නේ මේ වෙලාවේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ, ව්‍යවස්ථා සංශෝධනයක්වත් අවශ්‍ය නැහැ කියන ප්‍රකාශය තමයි
මහා සංඝරත්නයේ දැඩි විරෝධතාවය එල්ලුණායින් පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා සංඝරත්නයේ හමුවලා යම් කිසි වූ සාකච්ඡාවක් නිරත වුණ. සාකච්ඡාවේ අනතුරු අස්කිරි පාර්ශ්වයේ මහානායක ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ මාධ්‍යයට මෙන්න මේ ආකාරයෙන් තම අදහස් ප්‍රකාශ කර සිටිය.
රටේ සැකයක් ඇති වෙලා තියෙනවා, බියක් ඇති වෙලා තියෙනවා, රටේ මහජන සාමයට බාධා වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතුමා ඉතාමත් පැහැදිලි පිළිතුරක් එතෙන්දී ලබා දුන්නා. දැනට ව්‍යවස්ථා සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹිලා නැහැ. තවම කෙටුම්පතක් සකස් වෙලා නැහැ. එබඳු කෙටුම්පතක් සකස් වූවහම මහා සංඝයා වහන්සේට දන්වලා ඒ සම්බන්ධයෙන් අදහස් උදහස් ලබා ගන්නවා, අනුශාසන ලබා ගන්නවා කියන බව.
එතකොට අපි දකිනවා ඒකාබද්ධ විපක්ෂයත් රට පුරාම මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශනිකුත් කරමින් ජනහමුවලදී අදහස් දක්වමින් යන ආකාරය. මහින්ද ප්‍රමුඛ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් මොන වගේ හඬක්ද නැගෙන්නේ?
අපි දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රසිද්ධිය කියලා තිබුණා මේ වෙලාවේ අලුත් ව්‍යවස්ථාවකට යන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයක් කළොත් ප්‍රමාණවත් කියලා. ඒ හඬ මත පදනම් වෙලා ඔවුන් දිගටම අදහස් ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අදහසත් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් වැදගත් කියලා ඒ අතරට ඔවුන් ඉදිරිපත් කරනවා. මැතිවරණ ක්‍රමය වෙනස් වීම, මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වගේ කාරණා සම්බන්ධයෙන් සංශෝධන ගෙනාවට කමක් නැහැ. ඊට එහා අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන අදහස තමයි කබද්ද විපක්ෂය දරන්නේ.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හෝ අලුතින් ව්‍යවස්ථාවක් ගෙනීම පිළිබඳව හෝ වත්මන් රජයේ දරන්නේ මොන වගේ මතයක්ද කියන කාරණයක් මෙහිදී විමසා බැලීම වටිනවා. අපි දකිනවා ඇතැම් පාර්ශ්ව කියන මේ අලුත් සංශෝධනයක් විය යුතුයි කියලා, ඇතැම් පාර්ශ්ව කියන ව්‍යවස්ථා සංශෝධනයක් වෙන්නට යන්නේ කියලා. මේ අතරතුරේදී ජාතික මහසභාව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ විශාල මතයක් පසුගිය සතියේදී අරගෙන ගියා. ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුව යටතේ බලයට පත් කරන්නට මූලික වුණු ස්වාමින් වහන්සේ නමක් විදිහට සම්පූර්ණයෙන්ම ජනමත විචාරණයකට තුඩු දෙන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට යනවා කියලා දන්නවනම් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්නවත් නැහැ කියලා මේ කතාවත් විශාල ආන්දෝලනයකට ලක්වන කතාවක් බවට පත් වුණා මේ ගෙවිලගේ සතියේ. අපි සමස්තයක් විදිහට රජයේ පාර්ශවයේ නියෝජනය කරමින් මේ සම්බන්ධව නැගෙන මතවාද සහ අදහස් වලට අවධානය යොමු කරමු. මනෝජ්,
රතන ස්වාමින් වහන්සේ සඳහන් කරන ආකාරයට ජනාධිපතිතුමා නම් සඳහන් කළේ ජනමත විචාරණයකට තුඩු දෙන කාරණාවලට මුල පුරන්නේ නැහැ, ඊට මෙහා සංශෝධන තමයි අවස්ථාවට එක් කරන්නේ කියලා ජනාධිපතිතුමාගේ පැත්තෙන් නේතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී කියුණා. ඒ මත පදනම තමයි මම හිතන්නේ අසුරලි රතන ස්වාමින් වහන්සේ මේ ප්‍රකාශ සිද්ධ කරන්නේ. උන්වහන්සේ සඳහන් කරන්නේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න. පහුගිය ජනාධිපතිවරණයට කලින් ජනමතයක් තිබුණේ නැහැ. එහෙම ජනමතයක් තිබුණා නම් ජනාධිපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහාය පළ කරන්නේ නැහැ කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ ජාතික මහසභාව පැවැත් වූ මාධ්‍ය හමුවකදී තමයි පහුගිය දවසේ ඒ අදහස අසුරලි රතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ. නමුත් රජයේ පාර්ශ්වයෙන් විශේෂයෙන් රාජිත් සේනාරත්න සම කැබිනට් ප්‍රකාශකතුමා මේ මහානායක ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරත් එක්කම ඊට පසු දිනේ ප්‍රකාශ කරනවා අලුත් ආණ්ඩුක්‍රම ප්‍රස්තාව අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. ඒක කැබිනට් වෙනු දැනුම් දෙද්දී මාධ්‍ය වේදින්නගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් තමයි ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරේ. ඒත් එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාව සංශෝධනයක් කඩිනමින් ගෙන එන්න කටයුතු කරනවා කියලා. ඉතින් මේ වගේ අදහස් කිහිපයක් තියෙනවා. මම එතනටම එකතු කරන්න කැමති දෙමළ ජාතික සන්ධානයක් දිල්රුක්ෂි ඊයේ දවසේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මහානායක ස්වාමීන් වහන්සේලා කිව්වනේ මේ සම්බන්ධයෙන් අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍යයි කියලා. දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් ඔවුන් සඳහන් කළේ අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මැතිවරණයේදී සහාය දුන්නෙම අපේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න අලුත් ව්‍යවස්ථාවක් අරගෙනවා කියන යෝජනාව මත පදනම් වෙලා. ඉතින් ඒක තමයි ඔවුන්ගේ ඉල්ලීම. මේ සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, උන්වහන්සේලා සමග කරුණු හොමාරු කරගන්න මහානායක ස්වාමීන් වහන්සේලා හමු වෙන සූදානමක් තිබෙනවා කියලා දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අදහසත් සඳහන් වෙනවා. ඔවුන් තමයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් තමයි අලුත් ව්‍යවස්ථාවක අදහසට ලැබිලා හිටිය. අපි දැක්ක පහුගිය ඡන්ද කාලෙම එක්සත් ජාතික පක්ෂයෙන් පිළිගත්තා ජී ආර් ජයවර්ධන තමන්ගේ පක්ෂයේම හිටපු ජනාධිපතිවරයාගෙන ආපු 77 ව්‍යවස්ථාවට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියන යෝජනාවට ගොඩක්ම නැඹුරු හිටිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වය. ඔවුන්ගේ අදහස වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒ මත පදනම් වෙලා තමයි අපි දැක්ක විශේෂ කමිටු පත්‍ර මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. පාර්ලිමේන්තුවේ සමාජිකයින් අනු කමිටු 6කට බෙදලා ඒ සම්බන්ධයෙන් යම් කෙටුම්පත් සකස් කිරීමේ අවස්ථාවකට යොමු වුණා. ඊට පස්සේ ලාල් විජයනායක කමිටුව පිහිටවලා ජනතාවගේ අදහස් මොනවද කියලා දැනගත්තා. ඒ අනුව බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ අලුත් ව්‍යවස්ථාවක මතය තමයි ඉන්නේ.
විවිධ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මං මේ ළඟට ගෙන එන්න සූදානම්. අලුතෙන් ව්‍යවස්ථාවක් ගැනීම සම්බන්ධව කිසිදු අදහසක් ප්‍රකාශයට පත් වෙලා නැහැ. ජනමත විචාරණයකට තුඩු දෙන ආකාරයේ බරපතල වෙනස්කම් සහිතව ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බවට ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇති බවයි පූජා අතුරුලයේ රතන ස්වාමින් වහන්සේ ජාතික මහසභාවේ රැස්වීමට සම්බන්ධ වෙමින් අදහස් ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආවේ නැත්තම් ඔය රාජ්‍යනෝන සංවිධානවල කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. අද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිටින්නේ අර රාජ්‍යනෝන සංවිධානවල හිටපු සුළුතර පිරිසක් පමණයි. ඔවුන්ගේ අභිලාෂයට යහපාලනය කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න බැහැ. අද විධායක බලය අහුසි කළ තිබුණොත් රටේ කැරැල්ලක් ඇති වුණොත් කොහොමද අගමැතිවරයා කටයුතු කරන්න? ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න බෑ. ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් හදනවායි කියලා ජනාධිපතිතුමා රටට කියලා දෙන. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේ කරණේව කරුත් නම් රට සම්පූර්ණයෙන්ම වියවුලක් බවට රටපත් වෙනවා.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඉතාමත් ආවේගශීලීව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර හිටියේ මේ ආකාරයෙන්.
ව්‍යවස්ථාදායක සභාව විසින් කිසිම ලිපිගොනුවක් ඉදිරිපත් කරේ නැහැ කියලා අනුත්සහ නායක මන්තුමා කියනවා. අගමැතිතුමා රටටම කියනවා නැහැ මේක ඉදිරිපත් කරේ නැහැ කියලා. හැබැයි ඉදිරිපත් කරපු ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා තමුන්නාන්සේලාගේ කාර්යාලයේ. තමුන්නාන්සේලා මේ කෙටුම් පත හදලා ඉවරයි. තමුන්නාන්සේලා බලාගෙන ඉන්නේ නිල බලලා මේක දාන්න පාර්ලිමේන්තුවට.
මේ නව ව්‍යවස්ථාවේ එක වගන්තියක් තාම හදලා නැහැ.
මේ කිරියල් ඇමතුමාට පාර්ලිමේන්තුවේත් නිින්ද යනවා. ඒ කමිටුවේත් නිින්ද යනවා. මෙතුමා නැට නිින්ද කියපු ලාවක දාන්නේ නැති. අර ඇසීමෙත් ඔබතුමාට නිින්ද ගියම් මේක දාලා. එනිසෝක වයිසේ වැරද්ද ගණන් ගන්න එපා. IMF එක ඇරෙන්න මේ ආණ්ඩුවට වෙන කවුරුත් ණය දෙන්නේ නැහැ. ණය දෙන්න මේ ආණ්ඩුවට ණය ගෙවා ගන්න බෑ. එනිසා තමුන්නාන්සිලට කොන්දේසි වලට යටත් වෙලා මේ රටේ රාජ්‍ය සම්පත් දේපල විකුණන්න සිද්ධ වෙලා තිනවා.
ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නායක විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයට.
මෙහෙයුම් මණ්ඩලයේ තමයි අතුරු වාර්තා කිටුම්පත හදන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා වෙන කොහෙන්ද හදාගෙන ආපු අතුරු වාර්තා කිටුම්පතක් දුන්නා මෙහෙයුම් මණ්ඩලයේ අයට මේක අපි පිළිඅරන් ඉස්සරහට යමු කියලා යෝජනා කරා. ආණ්ඩුව හදන්න උදේ පාන්දර නැගිටලා කඩේ ගිය ගෞරවනීය රතන ස්වාමින් වහන්සේ පවා කියනවනම් තිබෙන විවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය නොවන සංශෝධන කරන්න පමණයි ඒ ජනවරම ගත්තේ කියලා මේ කොහෙවත් ඉන්න කුලී හේවායෝ කොහොමද කියන්නේ ජනවරමක් තියෙනවා කියන්නේ මේකේ ඓතිහාසික සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය දන්න නිසා තමයි කාඩිනල් තුමා පවා කියන්නේ බුද්ධාගම දෙහිම ස්ථානයේ ප්‍රමුඛස්ථානයේ තිබිය යුතුයි කියලා. මේකේ ප්‍රමුඛස්ථානය දෙනවයි කියලා උඩවාක්‍යෙන් දාලා යටවාක්‍යෙන් කරන්නේ ප්‍රමුඛස්ථානයේ නැති කරන්නේ. ඒ නිසා අපි මෙහෙයුම් මණ්ඩලනොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියනොත් විකිතව කරුණු දක්වා ඉවත් වෙන්න කියන ඉල්ලීම අපි ඒකාබද්ධ විපක්ෂයේ සෙසු නායකයන්ගෙන් කරනවා.
දැකලවත් නැති ව්‍යවස්ථාවක් තාම සම්පූර්ණ කළවත් නැති ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බොරු මත ප්‍රචාරයේ වෙමින් පවතින බවයි සිරිකොතෙහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර හිටි.
දැන් දැකලවත් නැති ව්‍යවස්ථාවක් අල්ලගෙන විවස්ථා ගෝණි බිල්ලෙක් මවන්න උත්සාහ කරනවා. විවස්ථාව ගැන තාම මූලික කෙටුම්පතක් අපිවත් හරියට දැකලා නැහැ. විවස්ථාවක් කියන එක රටේ ජනතාවට කොලේ වහලා ගේන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ විවස්ථාව ගේන්න හදන වෙලාවේ බොරු මත නැති දේවල් රටේ ජනතාවට ගෙනහිල්ලා වැරදි මත හදන්න තමයි විරුද්ධ පක්ෂය උත්සාහ කරන්නේ. දැන් බලන්න බුද්ධාගමට තීන තැන නැති වෙනවා කියලා කියනවා. නමුත් ඉතාමත්ම පැහැදිලිව රටේ ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් වගකිව යුතු බොහෝ දෙනෙක් ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශ කරලා තිනවා එවැනි කිසි දෙයක් සිදු නොවන බව.
ඒ වගේම පසුගිය සතියේදී තවත් උණුසුම්ම කතාබහක නිර්මාණය වෙලා තිබුණා කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ආවේගශීලී කතාව සම්බන්ධයෙන්. මේකත් විවිධ පාර්ශ්වයෙන් අපිට කරුණු අහන්නට ලැබෙනවා ජනාධිපතිවරයාට ඇයි මේ තරම් කේන්තිගියයි මේ වගේ ආවේගශීලීව අදහස් ප්‍රකාශ කිරීමක් සිදු වුණේ කියන කාරණාව සම්බන්ධයෙන්. අපි කැමති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු වුණේ සිදුවීම් සමුදාය සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ මේ අට කාලයේ පැවැත්විච්ච ආන්දෝලනාත්මකම කැබිනට් රැස්වීම මේක කියලා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාද තමයි මේ රැස්වීම පැවැත්වුණේ. ඊට පාදක වෙච්ච කාරණා වුණේ ඉකුත් 30 වෙනිදා කාලයේ අවසන් වුණු දූෂණ මර්ධන ලේකම් කාර්යාලයේ නිල කාලයේ වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව සාකච්ඡා කරන්න පැවැත්විච්ච කැබිනට් රැස්වීම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණේ අග්‍රාමාත්‍යවරයා. මේ කාර්යාලයේ පහුගිය කාලේ මොනවද කරලා තියෙන්නේ කියන ප්‍රශ්නය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා ඊට පැහැදිලි කිරීම එක්කාසු කරලා තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා ඍජුව ප්‍රශ්න කරලා තියෙනවා. මාත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දඩයම් කරන එකක් මේ කාර්යාලයේ කාර්යභාරයක්ද කියන එක ජනාධිපතිතුමා ඇහුවට පස්සේ අග්‍රාමාත්‍යතුමා එහෙම ප්‍රශ්නයක් නෑ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අතර තමයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණේ මාර්ථකින්න සෞසි ඇමතිතුමා අමාත්‍යංශයක වෙන අමාත්‍යංශයක වාහනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් එතුමාගෙන් ප්‍රශ්න කරා. ප්‍රියංකර ජයරත්න හිටපු ඇමතිතුමා දුවට රස්සාවක් දුන්නා කියලා ගෙන්නුවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 දෙනෙකුට විරුද්ධව මේ කාර්යාලය හරහා වැඩ කරලා තියෙනවා. නමුත් මහින්ද මහත්තයාට හරි පවුලේ අයට හරි මේ කමිටු කාර්යාලයෙන් මුකුත් දුනේ නෑ නේද කියන එක ඊට හවුල් වෙලා රාජ්‍ය සේනාරත් ඇමතිවරයා සහ පාර්ශ්ව චම්පික රණෝක ඇමතිතුමා අදහස් දක්වලා තිබෙනවා. ජනාධිපතිතුමා කියලා තිබුණේ මේ ජීවිතය පරදුවට තියලා තමන් පහුගිය ඡන්දේ කරේ පැරදුනා නම් එතුමා පවුලේ අයත් මේ වෙනකොට නෑ එතුමා මේ ගෙවන්නේ බෝනස් කාලයක් කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ටිකක් අපි කියන්නේ වැදනම ප්‍රකාශය කරලා තිබුණේ ජනාධිපතිතුමා කියලා තියෙනවා පොලිසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි මට දුන්නොත් මම මාස 3කින් ඔය පරීක්ෂණ කරලා පෙන්නනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. අපි දැක්කා නීතිය සහ සාමය පිළිබඳව පොලිසිය බහර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයකුත් සිද්ධ කරලා තිබුණා. එතුමානේ ඉතින් පොලිසිය බහර අමාත්‍යවරයා සාගල රත්නායක එතුමානේ එතුමා කියලා තිබුණා. ඔව් මං ඡන්දය ඉල්ලන ජනතාව ළඟට ගියා මම දිනුවා එතනින් පස්සේ තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා නම් ඒකට තමයි හිස නමන්න සූදානම්. මේක තමයි ක්‍රමයේ අලුත් වගකීමක් දෙනවා නම් ඒකත් බාර ගන්න ලෑස්ති කියලා එතුමාගේ පාර්ශවයෙන් කියලා තියෙනවා. ඉතින් මේ කාර්යාලයේ කාලය වසරකින් දීර්ඝ කරන්න ගෙනාපු යෝජනාවට සම්බන්ධ ප්‍රැස්වීමෙන් තමයි මේ අදහස් පළ වෙලා තිබුණේ. මොනවද මේ වෙනකොට අදාළ කාර්යාලයෙන් සිද්ධ වුණේ දූෂණ මර්ධන ලේකම් කාර්යාලයෙන් සිද්ධ වුණේ කියන ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තිබුණේ. ඊට තමයි මේ ආවේගශීලීව අදහස් දැක්වීමත් සිද්ධ වෙලා තිබුණේ දිලෝක්ෂි.
ඒත් එක්කම ඔය සම්බන්ධව ටිකක් අතුරු කාරණාවක් විදිහටත් කතාබහ වෙනව නේද මනෝජ්? ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් මහින්ද පාර්ශවය සමග ඒකාබද්ධ වීමේ යම්කිසි සැලැස්මක් පිළිබඳවත් ජනාධිපතිවරයාට ආරංචි වෙලා තියෙනවා. ඒ හේතු වෙනුත් මේ උණුසුම් තත්වය නිර්මාණය වන්නට ඇති කියන කතාවකුත් තියෙනවා. ඔබට ඒ සම්බන්ධයෙන් යම්කිසි තොරතුරු වාර්තා වෙනවද?
ඒ සම්බන්ධයෙන් අදහස් තිබෙනවා විශේෂයෙන් ටීබී ඒකනායක අමාත්‍යවරයා, නිවල් ලංසා නියෝජ්‍ය අමාත්‍යවරයා, අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අය ප්‍රසිද්ධියේ ගැන කතා කරනවා. අපේ කාලේ සැප්තැම්බර් වලින් ඉවරයි, ඊට පස්සේ අපි තීරණයක් ගන්නවා. ටීබී ඒකනායක අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබුණා සැප්තැම්බර් මාසේ අපි 16 දිනක් අයින් වෙලා ගිහිල්ලා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් විදිහට කටයුතු කරනවා කියලා. අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා නම් කියන්නේ පක්ෂයත් එක්ක එකතු වෙනවා කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාලත් එක්ක එකතු වෙලා පක්ෂයේ විදිහට කටයුතු කරන්න තමයි සූදානම්. මේ ආණ්ඩුව ගැන අපි බලාපොරොත්තු තියාගෙන හිටියා. අපිට වෙච්ච දෙයක් නෑ. ඒ කියන්නේ ආණ්ඩුවෙන් රටට සෙටක් උනේ නෑ කියන එක ඔවුන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඉතින් මේ සම්බන්ධෙනුත් යම් තත්වයන් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිද්ධ කරන රහස් සාකච්ඡාවලට ටීබී ඒකනායක ඇමතිතුමාට ආරාධනා නොකරන්නත් පක්ෂය තීන්දුව කරලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙනවා තමයි දිලක්ෂි.
ඔව්, ඔබ සඳහන් කරපු ආකාරයට දූෂණ මර්ධන කාර්යාලය අහෝසි කරලිමේ යම් කිසි උත්සාහයක් අගමැතිවරයා විසින් අරගනිමින් පවතින බවට චෝදනාවක් සිදු කරනවා දූෂණ මර්ධන කාර්යාලයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ. එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කර හිටියා.
දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇති කරලා අවුරුදු 2යි පොඩි කාලයක් ගියේ. මාස 6න් 6ට මේක දික් කරා. අගමැතිවරයා 30 වෙනිදා වෙනකොට මේක අහෝසි වෙනවා. 4 වෙනිදා කැබිනට් එකට අරන් යනවා මේක පිළිබඳව කැබිනට් පත්‍රිකාව. බබායා දන්නේ නැහැ මොකුත්. අවුරුදු 2කට පැමිණිලි 1000කට වැඩි මේ ආයතනට අවිලා තියෙනවා. ඒකෙන් 250කට වැඩි ප්‍රමාණයක් ඇවලා තියෙනවා FCID එකට. 40කට වැඩි ප්‍රමාණයක් ඇවලා තියෙනවා CID එකට. CSN නාලිකාව ගැන තැන් තැන් වල ගිහිල්ලා කිව්වේ කොහෙන් කරපු පරීක්ෂණද? නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත වුණේ මොන පරීක්ෂණයක් නිසාද? බැසිල් රාජපක්ෂගේ මල්වාන ඉඩම පිළිබඳව පැමිණිලි දැම්මේ අපි. දැන් නීතිපතිගේ උපදෙස් ලැබුණාට පස්සේ සමහරු ඉන්න ඕනේ කැබිනට් එකේ නෙමෙයි හිරේ ඉන්නක නවත්තන්න. දැන් මොකද කරන්න ඕනේ? මේ ආයතන පද්ධතිය අඩපණ කරන්න ඕනේ. ඒ ආයතන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රියාවලිය තමයි අද මේ සිදු කරමින් තියෙන්නේ. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ වහවුවාම එතෙන්ට පැමිණිලි එන්නේ නැහැ. FCID එකට පැමිණිලි හම්බ වෙන්නේ නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හඬ වඩාත් ප්‍රබලව පසුගිය කාලවකවානුවේදී නැගුණේ සයිටම් අර්බුදය මූලික කරගෙන. දැන් මේ සතිය වෙනකොට වෙනත් ප්‍රශ්නයක් මූලික කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හඬ වෙනත් ආකාරයකට නැගෙනවා අපිට අහන්නට ලැබෙනවා ශ්‍රී ලංකාවෙන්. වෛද්‍ය සභාවේ සභාපති ධුරේන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කළොත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යන්නට සූදානම් කියලත් ඔවුන් අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. මොකක්ද මේ සිදුවීම පසුපස තියෙන සිදුවීම් සමුදාය?
කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන කාලය ඉක්ුත් උනායින් පස්සේ සූදානමක් තිබෙනවා මහාචාර්ය කොල්ලුවින් ගුණරත් මහත්මයාව වෛද්‍ය සභාවේ සභාපතිවරයා විදිහට පත් කරන්න. ඔහුත් වෛද්‍ය සභාවේ සමාජිකයෙක්. සයිටම් සම්බන්ධයෙන් වන තීන්දුවේදී යම් බෙදුණු ස්වභාවයක් ගත්තෙත් මෙතුමාගේ අදහස් දැක්වීම කියලා අපි කවුරුත් දන්නා කාරණයක්. ඉතින් සයිටම් වලට ටිකක් පක්ෂපාත මතයක් තමයි මෙතුමා දරන්නේ. ඔහුව වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරවමින් වෛද්‍යඥා පනතට පිටුපෑවොත් රජය වර්ධනයකට යන සූදානම් කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ මේක කලින් දැනුම් දීලා කරන වර්ජනයක් නෙමෙයි, මෙවැනි ක්‍රියාමාර්ග වලට ගියොතින් වෛද්‍යඥා පනතට පිටුපෑවොතින් තමන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා කියලා ඔවුන් සඳහන් කරනවා මේ ප්‍රකාශයත් එක්ක.
මනෝජ්, අපි එතනදි පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්නෙමුද, මේ වෛද්‍යඥා පනතට පිටුපානවා කියලා ඔවුන් කියන්නේ ඇයි, මොකක්ද මේ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි?
ඔව්, එහිදී සඳහන් වෙන්නේ වෛද්‍යඥා පනතට අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත්කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ සේවා දිගුවක් සිදු කරවතින් ඒ සේවා දිගුව දිගු කරන්න ඕනේ අවුරුදු පහකට නියමිත කාලයට අදාළව. ඒ අනුව බැලුවොත් මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ කාලය දැනට දික් කරලා තියෙන්නේ මාස 6කට විතරයි. නමුත් මාස 6න් අහෝසි වෙන්න විදිහක් නැහැ. එහෙම දිගුවක් සිද්ධ වෙනවා නම් ඒක අවුරුදු 5කටයි සිද්ධ විය යුත්තේ. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දික් කරපු මාස 6 අත්‍රෝමතික දිගු කිරීමක් එතුමගේ අදහස කරපු එකක්. එහෙමනම් ඉතිරි කාලයත් ඔහු වෛද්‍ය සභාවේ සභාපතිවරයා විය යුතුයි කියන අදහසක් එතන තිබෙනවා කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා.
වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කර මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීම පසුපස වෙනත් කතාවක් තියෙනවා කියලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ. මේ ඔහුගේ අදහස්.
මේ අලුතෙන් පත් කරන්න යන මහාචාර්යවරයා ආයුර්වේද නිෂ්පාදන සමාගමකට සම්බන්ධයි කියලත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට වඩා ඉහළින් ඇමතිවරයෙක්ට ඉන්න බෑ. සෞඛ්‍ය ඇමතිවරයාට ඕන විදියට වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. හැබැයි එතුමා ඉල්ලාස් වෙලා නැහැ කියන එක මතක තියාගන්න. අභාවක් ප්‍රාප්ත වෙලත් නැහැ. එතුමා ඉවත් කළ යුතුයි කියලා වෛද්‍ය සභාවේ යෝජනාවක් සම්මත වෙලත් නැහැ. ඒ නිසා තාමත් සභාපති එතුමාමයි. සභාපති තනතුරේ කාලෝ ෆොන්සේකා මහතා තවමත් සිටියේදී වෙනත් අයෙකු පත් කිරීම නීති විරෝධී. ඒක කවුරු හරි කඩ කරනවා නම්, අභියෝගයට ලක් කරනවා නම් අපි ඒ වෙනුවෙන් අධිකරණයට යෑමට සූදානම්.
යතරතුරේදී තවත් කාරණාවක් පිළිබඳව අපිට මෙහිදි මතක් කරන්න පුළුවන්. දැන් පහුගිය කාලෙදී අපිට ඇහුණා සයිටම්හි එක්තරා ශිෂ්‍යාවක් නඩුවක් ගොනු කරලා තිබුණා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා තමන්ට අයිතිවාසිකම් තියෙනවා කියලා. ඇය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණ ලැබුවා. නමුත් මේක අභියෝගයට ලක් කරුන් ලැබුවා වෛද්‍ය සභාව විසින්. මේ සම්බන්ධයෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි වූ තීන්දුවක් ලබා දුන්නා පසුගිය සතියේදී. ඒ සම්බන්ධවත් අපි සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, නඩුව දාපු ශිෂ්‍යාවට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දිය යුතුයි කියන තීන්දුව තමයි මහාධිකරණයෙන් ලැබුණේ. නමුත් වෛද්‍ය සභාව ඊට එකඟ නොවී ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපැලක් ඉදිරිපත් කළා. ඒ අනුව තමයි නැවත නඩුව විභාග කිරීම සිද්ධ වුණේ. ඒ නඩුව නැවතත් කැඳවුවේ පසුගිය බදාදා දිනේ. එදින අධිකරණයේ තීරණය කළා මේ නඩුවේ පාර්ශවකරුවෙක් විදිහට ඉදිරිපත් වෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් අවස්ථාව ලබා දෙන්න. එයත් පහුගිය දිනවල පහුගිය බදාදා දවසේ මේ නඩුව විභාග වන අතරතුරේදී සිද්ධ වුණා.
ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව විමසා බැලීම වටිනවා. අපි දැක්කා ඇතැම් විදේශ රටවල් පවා අනතුරු ඇඟවීම නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී මේ ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ඇමරිකා වගේ රටවල්. ඒ අතරතුරේදී වාර්තා වෙනවා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමකුත්. අලුත්ම තත්ත්වය දැනගන්න කැමති මනෝජ්.
දිනෙන් දින සංඛ්‍යාත්මක වාර්තා වෙනවා. මේ අවුරුද්දේ මේ කාලයට දැනට ඩෙංගු රෝගීන් 80,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙංගු මරණ 245ක් කියලා ඊ දවසේ සඳහන් වුණේ. අද දවසේ ඉඳලා ජාතික රෝහලේ මේ වෙනුවෙන් අලුත් වාට්ටු දෙකක් ස්ථාපිත කරලා තියෙනවා. රජය මැදිහත් වෙලා පෞද්ගලික අංශයටත් රුධිර පරීක්ෂණ සඳහාවන ගාස්තු වලට යම් නියාමනයක් ඇතුළත් කරලා තියෙනවා. ජනතාවට වැඩි වශයෙන් මේ පරීක්ෂණ සිද්ධ කරගන්න වෙන නිසා ඒවට සාධාරණ ගාස්තුවක් අය කරන්න කියලා. කොහොමනත් ඊයේ දවසේ ඩෙංගු වසංගතය පාලනය කරන්න හැකි කඩිනම් ක්‍රමවේදයක් සකස් කරලා ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා තමන්ට සෞඛ්‍ය ඇමතිතුමා රාජිත් සේනාරත් ඇමතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් පහුගිය දවසේ අමාත්‍යවරයා හමු වෙලා සාකච්ඡාවක්ද පවත්වලා තියෙනවා. ඒ කණ්ඩායමට තායිලන්තයේ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයෙක්, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, මේ ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වෙලා තියෙනවා. ඒක තමයි තත්වය. ඒ අතරේ තමයි මේ දිනෙන් දින සංඛ්‍යා දත්ත ඉහළ යන්නේ. අපි දැක්ක වෛද්‍ය පර්යේෂණ ආයතනයත් කීට විද්‍යාංශයෙන් යම් මදුරුවෙක් හඳුනාගෙන ඔහුව බෝ කරලා විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට නෙවෙයි රට අභ්‍යන්තරයේ ප්‍රදේශවලට උදාහරණ තියෙනවා. ඔවුන් ඩෙංගු මදුරු කීටයින් භක්ෂණය කරන මදුරුවෙක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඊටත් යම් බාධා සිද්ධ වෙනවා කියලා ඊයේ දවසේ අපි දැක්කා කීට විද්‍යාංශයේ ප්‍රධාන වෛද්‍යවරිය මාධ්‍යයට යම් සඳහනකුත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ඩෙංගු වල වර්තමාන තත්ත්වය ලංකාවේ.
ඩෙංගු ප්‍රශ්නයත් එක්ක කසල කළමනාකරණයේ ප්‍රශ්නයක් එනවා. මොකද මේ කසල ප්‍රශ්නයත් එක්තරා අන්දමකින් ඩෙංගු උත්සන්න වීමේ තත්ත්වයට බලපාලක් තියෙනවා. කසල ප්‍රශ්නයට දැන් මොකද වෙලා තියෙන්නේ?
ඒක දැන් අමාත්‍යවරු කීප දෙනෙකුට පවරලා තිනවා. මූලික වගකීම බස්නාහිර සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාට්‍රී චන්ද්‍රකරණෝ කැමැතුමාට බාර දීලා තියෙන්නේ. ඔහුට උදව් කරනවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වගේම කොළඹ මහ ඇමතිවරයා. කොමනත් මුතුරාජයේ ලැබේ භූමියට කසල බැහැර කිරීමක් සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අතුරුදහනම් නියෝගයකුත් දීලා තිනවා ජූලි 20 වෙනිදා වෙනකම් බලපැවැත්වෙන විදිහට. ඒ අනුව කොළඹ මහනගර සභාව ඇතුළු කණ්ඩායම් මේ ප්‍රදේශයට කසල බැහැල කිරීමත් නවත්වලා තියෙනවා. ඉතින් කොහොමුණත් අධිකරණය මේ ලබලා දුන්නු තීන්දුවෙන් කසල කළමනාකරණයට අභියෝගයක් එල්ල වෙනවා කියලා අග්‍රාමාත්‍යතුමත් පෞගිය දවසේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒකත් යම් සැලකිය යුතු තත්වයක් අධිකරණය ලබා දුන්නු තීන්දුව සම්බන්ධයෙන් තමයි අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශය කරේ. කොහොමුණත් පෞගිය දවස්වල එක් එක් අංශවලට මේක බෙදලා දීලා තිබුණා. දැන් වැඩි වගකීමක් පාටලි චම්පික එමතුමාට ලබා දීලා තියෙනවා කසල කළමනාකරණයේ පැත්තේ.
කතාව නිමාවටපත් කරමු. උමා ඔය සම්බන්ධව ඇති වෙලා තියෙන අර්බුදයේ අලුත්ම තත්ත්වයේ පිළිබඳ විමසා බලමින් මේ උද්ඝෝෂණ එතකොට මේ සම්බන්ධව වන රජයේ විසඳුම් මේ දෙපාර්ශ්වයේ පැත්තෙන් ගත්තාම මේ වෙනකොට තියෙන වාතාවරණය මොකද්ද?
උමාවයේ බහුකාර්ය ව්‍යාපෘතියේ උමග ආශ්‍රිතව කෙරෙන සියලු කැණීම් తాවකාලිකව නවත්තලා තිනවා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිවේදනයක් ඉක්ුත් කරා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා අදාළ පාර්ශවත් අතර කෙරෙන සාකච්ඡාවලින් පස්සේ මේ තීරණය ගත්තා කියලා. උමග පහළ අභ්‍යන්තරයේ යම් විදුම් යන්ත්‍රයක් තියෙනවා. ඒකත් දින 10ක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කරන්න පියවර ගන්නවා. ඒ වගේම දැනට සිද්ධ කරන ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබන 18 වෙනිදාට කලින් ගුවන් මගින් ලංකාවට අරගෙන එනවා. ඒක නෝර්වේ ජාතික විශේෂඥයින් යම් පරීක්ෂණ කිහිපයක් සිද්ධ කරනවා. ඒ නිගමනවලට සහ නිර්දේශවලට අනුව අගෝස්තු 15 වෙනිදා යම් ක්‍රියාමාර්ගයක් ගන්න සැලසුම් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. අපි පෞගේ දවසෙත් කතා කරා වගේ විශාල ජන අප්‍රසාදයක් ජන විරෝධයක් බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වුණා. අපි දැක්කනේ මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තිබුණනේ මහින්ද අමරවීර ඇමතිවරයා, විජිත් විජේමුණි ඇමතිවරයා සහ පාටලි චම්පික රණවක ඇමතිවරයාගේ මූලිකත්වයෙන්. ඉතින් මේ කණ්ඩායම් මේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවල යෙදිලා තිබුණා. මේ ප්‍රදේශයේ ජනතාව හම්බෙලා සාකච්ඡා කරලා තිබුණා. නමුත් මේ අයට ජනතා විරෝධයක් එල්ල වෙලා තිබුණා මේ ප්‍රදේශවල සංචාරය කරද්දී.
උමාවය සම්බන්ධව සිදුවුණු වංචා දූෂණ පිළිබඳව ජනාධිපතිවරයා එක්තරා ජනහමුවකදී තමන්ගේ අදහස් ප්‍රකාශ කර සිටියා. එෙහිදී කෝටි ගණනක මුදල් අයථා ගනුදෙනුවක් සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව කරුණු මේ වෙනකොට අනාවරණය කරගෙන තිබෙන බවයි ජනාධිපතිවරයා කියන්නේ.
උමාවය පිළිබඳව ප්‍රශ්න ඉතිහාසයේ මම දන්නවා මේ ව්‍යාපෘතියේ ඉතාමත්ම අන්ත දූෂිත තත්වයකින් තමයි ආරම්භ කළේ. සක්‍යතා අධ්‍යයනයක් හරියට නැතුව, පරිසර අධ්‍යයනයක් නැතුව ඉරානයේ සමග මේ ගිවිසුම් අස්සම් කරන්න බෑ කියලා එදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේක ADS ගුණවර්ධන මහත්මයා ඒකම් දුරෙන් ඉල්ලා අස් වෙලා ගියා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා ජයසේකර මහත්මයා ඉල්ලා අස් වුණාම අපිට මේ ගිවිසුමට අස්සම් කරන්න බෑයි කියලා හිතා. නමුත් ඌනෑ මේකට යර්ස් කියන මිනිහෙක් දාගෙන මේ ගිවිසුම අස්සම් කෙරුවා. අස්සම් කළා සල්ලි ගත්තා. ජනවාරි මාසේ 7 වෙනිදායි කියලා කියන්නේ 2015 මේ රටේ කිසිම රජයේ ආයතනයක් වැඩ කරපු දවසක් නෙවෙයි. හෙට මැතිවරණේ කියලා. නමුත් 7 වෙනිදා කෝටි ගානක චෙක් පතක් ලියලා නිකුත් කරලා තිබෙනවා ගින්ගග ව්‍යාපෘතිය සඳහා. දැන් අපි ඒක හොයාගෙන තියෙනවා. තව දවස් කීපයක් යනවා. විත බාණ්ඩාගාරයේ නිකුත් කරපු සල්ලි කොහෙද තියෙන්නේ, කවුද ගත්තේ, කාගාවද තියෙන්නේ කියන එක හෙළි වෙනවයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ.
හොඳයි, එහෙනම් අපි සූතිවන්ත වෙනවා මනෝජ් මේ සතිය තුලදී සවිස්තරාත්මක තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව ඔබව ලබන සද්දා හමු වෙන බලාපොරොත්තු වෙන අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිරුක්ෂි. ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.